අවසර
අවබෝධ.
හාමුදුරුවනේ, ටිකක් වෙනස් ප්‍රශ්නයක් අහන්න. දැන් බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවද තමන් රහත්තුනොතින් හෝ එවැනි මේ මාර්ග ඵලයකට පත්තුනොතින් ඒක අනිත් අයට දේශනා කරන්න එපා කියලා? එහෙම නැත්නම් මට තව එක් ප්‍රශ්නයක් විතරදි තියෙනවා. දැන් දැන් දේ අර ධම්මදින්නා තෙරණිය වහන්සේගේ කතාවේදී කියවෙනවා ඒ සිටුතුමා අතර විවාහ වෙන්න කොටත් සෝවන් වෙලා හිටියේ, ඊට පස්සේ අනාගාමි ඵලයකට පත් වුණා, ඊට පස්සේ තමයි මේ දේවියට අවශ්‍ය නම් යන්න කියලා කිව්වේ. දේවිය ගිහිල්ලා මහාන වෙලා රහත් භාවයට පත් වෙලා ඇවිල්ලා මේ ස්වාමීන් අර සිටුතුමාට නැවත ධර්මයේ දේශනා කරනවා. එතනදී බුදුහාමුදුරුවට ඒ තමන් කියපු ධර්මයේ ගිහිල්ලා කිව්වහම මේ බුදුහාමුදුරුවෝ කියනවා මමත් ඔහොම වුණා නම් ඔහොම තමයි දේශනා කරන්නේ ඔය දෙයමයි කියලා. හැබැයි එතනදී තව දෙයක් කියනවා, ඒ ධම්මදින්න තෙරණින් වහන්සේ උත්තර දුන්නේ අර සිටුතුමාට තමන් රහතන් වහන්සේ කෙනෙක් කියලා දැනෙන්නේ නැති වෙන්න කියලා. ඒක මගේ එක ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ.
පළවෙනි ප්‍රශ්නෙන් ඇහුවේ යම් කෙසේ කෙනෙක් රහත් වුණාම ඒක අනිත් අයට කියන එක සුදුසුද නැද්ද? උපසම්පදා භික්ෂුවකට වෙනම විනය ප්‍රඥප්තියක් තියෙනවා. තමන් තුළ පවතින ආර්ය ගුණ අන් අයට ප්‍රකට නොකළ යුතුයි. එතකොට තමන්ට සමාධියක් තියෙනවා, ධානයක් තියෙනවා, අභිඥාවක් තියෙනවා, මාර්ගඵලයක් තියෙනවා, රහත් වෙලා ඉන්නවා කියලත් එහෙම එකක් නැතුව ප්‍රකාශ කළොත් මහණකමම ඉවරයි. එතකොට පරාජික වෙනවා. එතකොට උන්වහන්සේ ශාසනයෙන් නිරපිය යුතුයි. යම් කිසි කෙනෙක් එහෙම ගුණයක් තිබිලා ප්‍රකාශ කරනවා නම් ප්‍රකාශ කළ හැක්කේ තවත් උපසම්පන්න භික්ෂුවක් එක්ක විතරයි. උපසම්පන්න නොවුණු සාමණේර භික්ෂුවකට හෝ එහෙම නැත්නම් ගිහියෙකුට ඒ තැනැත්තා තමන්ගේ මාර්ගඵලලාභීත්වය ප්‍රකාශ කළොත් උපසම්පදා භික්ෂුවකට පචිති කියන ආපත්‍යක් සිද්ධ වෙනවා. ඒ පචිති කියන ආපත්‍ය සිද්ධ වෙනවා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන අනුපසම්පන්නයෙකුට ඒක ප්‍රකාශ නොකළ යුතුයි. එතකොට ප්‍රකාශ කළොත් වරදක් කළා වෙනවා. එතකොට යම් අවස්ථාවක තව කෙනෙකුට යහපතක් කරන්න පුළුවන් නම් මම සෝවාන් ඵලයට පත් වෙලා ඉන්නේ, මම රහත් වෙලා ඉන්නේ කියන එක ඇඟවීමෙන් උපසම්පන්න නැති කෙනෙකුට යහපතක් කරන්න පුළුවන් නම් ඒ යහපතක් කළ හැකි තැන්වලදී භික්ෂුන් වහන්සේලා තමන් ඉදිරිපත් වෙලා කියන්න යන්නේ. තමන් කිව්වොත් එතකොට එතන ඇවතක් සිද්ධ වෙනවා. හැබැයි මට පෙනෙනවා නම් අනිත් හාමුදුරුවන් තුල මාර්ගඵලයක් තියෙනවා කියලා මට පෙනෙනවා නම් මේ ගැන මේ දායකයාට කිව්වොත් ඒ දායකයා සාසනික ප්‍රතිපදාව ගැන ගොඩාක් නැඹුරු වීමක් වෙනවා, ඔහු තුල යම් ගුණයක් අවදි වෙනවා කියලා. ඒ ගුණය අවදි කිරීම සඳහා මට පුළුවන් ඉදිරිපත් වෙලා මේ හාමුදුරුවෝ මෙන්න මේ වගේ මාර්ගඵලයකට පත් වෙලා තියෙන්නේ කියලා ගිහියට කියන්න පුළුවන්. එතකොට එහි වරදක් නැහැ. හැබැයි අරහාමුදුරුවන්ට මේ දායකයාට යහපතක් වෙනවා කියලා පෙනුනා වුණත් අරහාමුදුරුවන්ට පුළුවන් කමක් නැහැ මම මේ විදිහේ මාර්ගඵලයකට පත් වෙලා ඉන්නේ කියලා කියන්නේ. එහෙම කියනවා නම් එතන ඒ භික්ෂුව නොකල යුත්තක් කළා වෙනවා. එතකොට මෙහෙම නීතියක් පැනෙව්වේ ඇයි? මෙහෙම නීතියක් පැනෙව්වේ අර විදිහට බොහෝ දෙනා තම තමන්ගේ නැති මාර්ගඵල ප්‍රකාශ කරන්න ගත්තා. ඒකෙන් බරපතල හානියක් සමාජයට සිද්ධ වුණා. එතකොට ඒ නිසා ඒක පරාජිකාවක් හැටියටම පනවලා ඒ භික්ෂුව සාසනයෙන් නිරපන්නට තීරණය කළා. ඊළඟට දෙවනි කාරණේ තමයි අර විදිහට තමන් තුළ යම්කිසි මාර්ගඵලයකට පත් වුණා නම් එතන ඇති වෙන්නේ ගුණාත්මක බව. ඒ ගුණාත්මක බව අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය වෙනකොට ඒ ගුණාත්මක බවත් එක්කලා මතුවෙන්නට ඕන අර කියන නිහතමානී බව. ඒ කියන්නේ තමන්ගේ ගුණ ප්‍රකට නොකරන ගතිය. ඒ කියන අල්පේච්ඡතාවය. එතකොට භික්ෂුවගේ අල්පේච්ඡතාවය ගැන කතා කරන්නේ, දායකයාගේ අල්පේච්ඡතාවය ගැන කතා කරන්නේ. අල්පේච්ඡ කියන්නේ මේ ආහාර පාන ධන ධාන්‍ය ආදී ටිකක් තිබුණාම ඇති කියලා හිතන එක විතරක් නෙමෙයි. අල්පේච්ඡ කියන එකට ಗುಣ අපිච්චතා කියන එකත් ඇතුළත් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ ගුණය බොහෝ දෙනා දැනගන්න ඉඩ තියන්නේ නැහැ. ඒක ධර්මයේ කියන්නේ නිධානයක් රකින්නවා වගේ රකින්නවා තමන්ගේ ගුණ. ඒක ප්‍රකට කරන්න. ඒක ප්‍රකට කරන එක නිකන් හරියට රෙදි ගලවලා දානවා වගේ වැඩක් හැටියට තමයි සාසනික විවාහාරේ සාසන විනේහි හඳුන්වන්නේ. නිකන් තමන්ගේ හෙළුව පෙන්නවා වගේ. එතකොට ගුණවත් කෙනෙක් එහෙම හෙළුව පෙන්වන්න යන්නේ නැහැ. එතකොට ඇයි එහෙම පෙන්වන්න යන්නේ නැත්තේ? තමන් මෙහෙමයි කියලා එහෙම තමන් මතු කරන්න යන්න, එහෙම තමන් මතු කරන්න යනවා නම් එතන යම්කිසි ගැටලුවක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ විනය ප්‍රඥප්ති පනවලා තියෙන්නේ ඒ ගුණය හැබෑවට මතු වෙනකොට උන්වහන්සේලා කාත් එක්කවත් කියන්න යන්නේ නැහැ. එතන අර විදිහට යම්කිසි කෙනෙක් නැතුව කියනවා නම් එතන බරපතල වරදක් සිද්ධ වෙනවා. ඒතකොට තිබුණා වුණත් ඒක උපසම්පදා භික්ෂුවක් එක්කලා කතා කරනවා විනා අර විදිහට ඒවා විශේෂ නොවන සාමනෙරෙන්ට හෝ එහෙම නැත්නම් දායකකාරකාදීන්ට නොකිව යුතුයි. ඇයි? ඒගොල්ලන්ට ඒවා විශේෂ වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒවා පැහැදිලිව වැටහෙන්නේ නැහැ. ඒ වැටහෙන්නේ නැති නිසා අර වගේ සංයමයකට අර වගේ දමණයකට මේ සංස්ථාවට ඇතුළත් නොවුණු කෙනෙකුට දැන් භික්ෂුව උපසම්පදායෙන් තමයි මේ ආයතනයට මේ සංස්ථාවට එකතු වෙන්නේ. එකතුනාට පස්සේ ඒ ආයතනය තුල ඉන්න අය සමග ඒවා කතා බහ කරන්න පුළුවන්. හැබැයි ඒයින් පිටස්තර කෙනෙකුට ඒවා කියන එක යෝග්‍ය නැහැ. එතකොට ඒ මොකද? එහෙම වුණොත් අර ඒවා තේරුම් ගන්න බැරි බොහෝ දෙනා අතර නුසුදුසු අය අතරට ඒ කාරණා ගිහිල්ලා මේ ශාසනය නිග්‍රහයට ලක් වෙනවා, පරිහානියට ලක් වෙනවා, විවේචනයට ලක් වෙනවා. ඉතින් ඒ නිසා තමයි දැන් 이르දි ප්‍රතිහාරය ආදී පාන්න පුළුවන්කම තිබුණත් ඒව අනිත් අයට රඟදක්වන්න ප්‍රදර්ශනය කරන්න නොයා යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ තරම් අනතිමානී ගුණේ යා යුතු, අල්පේච්ඡතාවයෙන් යා යුතු ගමන. ඉතින් අද අපට පේනවා අපි සෝවාන් වෙලා, අපි රහත් වෙලා, එතකොට නම ලියන්නේ තහවල් මහරහතන් වහන්සේ කියලා. එතකොට සෝවාන් ඵලයටපත් කියලා තමයි නම සටහන් කරන්නේ. එතකොට මේ මට්ටමට ඇවිත් තියන්නේ කොමත් නිසාද? ඒ අය තුළ ඇතුළත අර අවශ්‍ය සංයමයේ දමනේ ඇති වෙලා නැහැ. ලෝකේ රැවටීමේ පදනමේ දැන් සමහරු හිටියා තමන් සෝවාන් වෙලා කියලා ඇත්තටම හිතාගෙන තමයි එහෙම කියන්නේ. කියන්නේ තමනුත් රැවටිලා. ඒ සම්බන්ධව බුදුරජාණන් වහන්සේගේ සහනදායි වැඩපිළිවෙලක් තියෙනවා. යමෙක් ඇත්තටම තමන් ළඟ අරහත්ත්වයක් නැහැ, හැබැයි රහත් වෙලා කියලා තමන් රැවටිලා ඉඳගෙන තමන් රහත් කියලා උපසම්පන්න හාමුදුරුවොත් එක්ක කියනවා. එතකොට උන්වහන්සේ පරාජිකා වෙන්නේ නැහැ. උන්වහන්සේ අධිමානය නිසා, ඒ කියන්නේ තමන් රැවටීම නිසා එහෙම ප්‍රකාශ කරන්නේ කියන පදනම තුල. හැබැයි අදාපට පෙනෙනවා තමන් එහෙම එකක් තමන්ට නැහැ කියලා දැන දැනම ලෝකෙ රවට්ටන්න, අනිත් අය මුලා කරලා, ඊයගේ ආකර්ෂණය දිනා ගන්න කණ්ඩායමක් හදන්න, පිරිස් බලයක් හදන්න අද මේ සාසනික විවාහාරයන් පාවිච්චි කරන විදිය. ඉතින් ඒක කෙසේවත් සාසනික සම්ප්‍රදාය තුල අනුමත වෙන කාර්යයක් නෙමෙයි.